Honorable Prasanna Ranatunga, you have 9 minutes.
Murasane.
Order, please. Honorable Veerasamana Veerasinghe to the chair.
Mulasane Hobona, Garu Mantritumani, Garu Kabir Hashim Mantritumage, Katavin Passe, make Katav Karanela Bimaganman Santosuno. Etumage Katavidi, Etuma Richard Patin Amatuma Karpu Katava Court Kerla, Dedas Deke Karpu Katava Pilibandava, Etuma me Sabai Prakashia Kara. Garu Mulasan Mantritumani, Dedas Pahalwe, Matuarnet Esella, me Adivega Marga Hadwe Mahinda Rajapaksha. Mahinda Rajapakshata Balu Amultiala Rajapaksha runta Kolambagen Adapu Adivegi Margayak kiyala kiwwa. Ekenma pahedili wenawa pahugiya 2015 metuwarneyedi meka Mahinda Rajapakshalaage yuge sakas karapu margayak kiyala tamai egolan janagatha kare. Ek janagatha karanna pradhana hetune eken labena pratilabha walata wada eken boruwa kiyala boluwa janata janagatha karanna hadapu utsahayak. E nisa Mata terenin na, itu mak ini ni video dedas dekai patang kat tena, mukar tu mind mahat teri me kiuwe kiela. Insa dedas pahalwe me tu malo kat katakarit buru mai, ada katakaran ha danet buru mai. Insa mama ada santosena, khususnya me rata wedega tamatyan se dekak filipan tu sakaccha karna me karakasab awastha wedi, me kita samband bela, mage adas kipa prakashkaran labi me filipan tu. Mama istasa karna jansun pradhan jambat tu mat, nimalan jambat tu mat. මේ දෙපළගේ සුසංයෝගයේ මේ අමාත්‍යාංශ ඉතාමත් හොඳින් වැඩ කරගෙන යනවා. පෞගිය කාල සීමාව තුළදී සැලසුම් සකස් කරලා මාර්ග ලක්ෂයක් කාපට් කරන වැඩපිළිවෙල හඳුන්වලා දෙන්න කටයුතු කරා. එදා 2005 බලයට පත්වෙච්ච මහින්ද රාජපක්ෂ මැතිතුමා 2009 යුද්ධය අවසන් කරලා මේ රටේ ජනතාව හීනයක්ව තිබිච්ච අධිවේගී මාර්ග මේ රටට හඳුන්වලා දෙන්න කටයුතු කරා. එවගේම එදා ග්‍රාමීය මට්ටමේ පාරවල් කොන්ක්‍රීට් කරන වැඩසටහන් හඳුන්වලා දුන්න දෙන්න කටයුතු කරේ 2010 2015 කාල සීමාවේදී කිනක අපි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඒ ව්‍යාකෘති ක්‍රියාත්මක කරනකොට ඒ ව්‍යාකෘති වල අඩුපාඩු හඳුන්වලා ඒ ව්‍යාකෘති වල තියෙන වටිනාකම නැති කරන්න එවයි මුදල් ගත්තයි කියලා ජනගත කරන්න තමයි එදා උත්සාහ කරේ. Dedas Pahalo is not Dedas Dahana Medakwa Kalasi Mautula Dedas Pahalo Venka Mera take Richa Sangwat and Natuna Vadabima Kwakan Tibicha Merata Mudubima Bauta Patune Yapal Nandu Kali Enisa Tamai Janata Pratipatita Dune Matuara Pratipala Valadi Dedas Dahana Men Passe Merate Balade Patte Chigota Beraja Pakshmatuma Merate වැඩපිළිවෙල හදන්න අමාත්‍යාංශ වලට බාර දීලා තියෙනවා. අද රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කරන්න පුළුවන්කමක් දීලා තියෙනවා. ජොන්සන් නැමැතුමාට වගකීතු අමාත්‍යාංශයක් බාර දීලා තියෙනවා. මට මතකයි පෞගිය ආණ්ඩුව කාලේ මේ ශ්‍රී ලංකා ගුවන් සමාගම බාර හිටපු සමහර ඇමතිවරු මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඇඬුවා. විෂය බාර ඇමතිවරයාට හොරෙන් සමහර කැබිනට් පේපර් දානවායි කියලා. අද ඒ අය තමයි වීරයෝ වගේ කතා කරන් හදන්නේ. ඒ නිසා අද මාර්ග පද්ධතිය සකස් කරන වැඩපිළිවෙලතල යටිතල පාසුකම් නගා සිටවන විශාල වැඩපිළිවෙලක් මේ රජය කරගෙන යනවා. අද විපක්ෂ නායකතුමා එල්.ආර්.ටී. ව්‍යාකෘතිය ගැන කතා කරා. ඒව රටවල් වල තියෙන්න ඕනේ. දියුණු රටවල් වල තියෙනවා. හැබැයි අපි හඳුනා ගන්න ඕනේ මේ රටේ ප්‍රමුඛතාවය දියුත්තේ මොකටද කියලා. අද එල්.ආර්.ටී. ගැන කතා කරනවට වඩා මම ගම්පහක හිටපු කෙනෙක් ගරු මූලාසන මන්ත්‍රීතුමනි. අපි උදේ හව කොච්චි වල ගමන් කර ඉස්කෝලේ යන කාලේ ඉඳන් අදටත් එදා තිබ්බ දුබ්බිය පද්ධතියට වඩා යමක් වුණා නම් උනේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ. ඒ නිසා වර්තමානයේ අපිට ලොකු වගකීමක් තියෙනවා පොදු ප්‍රවාහන පද්ධතිය සංවර්ධනය කරන්න. එහෙමනම් ඔය එලාත්කයකට යන වියදම අපේ රටේ දුම්රිය කට්ටල ගේන්න බස් රථ ගෙනැල්ලා මේ පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීමට ප්‍රමුඛතාවයක් ලබා දෙන්න මේ රජය කටයුතු කළ යුතුයි කියලායි මම විශ්වාස කරන්නේ. එව සංවර්ධනය වෙනකොට අනාගතයේදී නිවාඩ් කප්පාල් මැතිතුමා කිව්වා වගේ අනාගතයේදී මේ වගේ ව්‍යාකෘති පිළිබඳව බලන්න පුළුවන්. එදා වරාය හදනකොට ගල් තියනවායි කිව්වම් වරාය මැද ස්විමින් පූල් එකක් කිව්වා. ඒ ව්‍යාකෘති ක්‍රියාත්මක කරන්න බැරුණා. නමුත් පහුගිය කාලේ ආණ්ඩුව ඒ වරාය විකුණලා තමයි ඒගොල්ලන්ගේ හොරකම් වලට උදව් කරගන්න ගත්තේ. හොරකම් කරපු මුදල් පියව ගන්න මහා බැංකු හොරකමේ මුදල් පියව ගන්න තමයි ඔය මුදල් පාවිච්චි කරේ. ණය ගෙවන්න පාවිච්චි කරේ නැහැ ගරු මූලාසන මන්ත්‍රීතුමනි. ඒ නිසා 2009 යුද්ධය අවසන් වුණායින් පස්සේ මේ රටේ දකුණට විතරක් නෙමෙයි උතුරට නැගෙනහිරට පොදුවේ සංවර්ධන ව්‍යාකෘති ක්‍රියාත්මක කරන්න එදා රජයෙන් කටයුතු කරා. එදා උතුරු වසන්තරේ නැගෙනහිර නවෝදය කියන ව්‍යාකෘති හඳුන්වලා දීලා උතුරු නැගෙනහිර ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න කටයුතු කරා. එදා ඉල්ටිලිති ත්‍රස්තවාදීන් විනාශ කරපු දුවන් දුම්රිය මාර්ග පද්ධතිය සකස් කරන්න කටයුතු කරා. මට මතකයි එදා දල සලාපෙරුම ඇමැතිතුමාලා එක් අහු වෙලා ඒ දුම්රිය මාර්ගය හදලා එව්වල ස්ටේෂන් ටික හදලා එව්වට දකුණේ දානපතියෝ පෞද්ගලික ව්‍යවසායකව සම්බන්ධ කරගෙන ඒ පද්ධතිය සකස් කරේ. එදා උතුරේ ජනතාවගේ නිෂ්පාදන දකුණට ගේන්න උතුරේ ජනතාවට දකුණට ඇවිල්ලා තමන්ගේ වැඩ කරගන්න පුළුවන් මාර්ග පද්ධතියත් දුම්රිය පද්ධතියත් සකස් කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ. අද සමරාර දෙමළ සංධානයේ මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරන දේ හැටි දැක්කම ඉතා කඩගාටු වෙනවා. ඒ වෙලාවේදී ජාතිවාදී අවශ්‍යගෙන තමන්ට 2015 වෙනකොට උතුරු වසන්තය නැගෙනහිර නවෝදයෙන් ගෙනිච්ච වැඩ ටික 2015 පස්සේ උතුරු නැගෙනහිර පළාතට සිද්ධ වුණාද කියලා මම දෙමළ සංධානයේ මන්ත්‍රීවරුගෙන් අහන්න කැමතියි. මේ පාර්ලිමේන්තුව තුල යහපාලනයට හේතු වෙලා යහපාලන ආණ්ඩුවත් එක්ක කටයුතු කරලා අයවැය විවාදවලදී ඔවුන්ට ඡන්දේ පාවිච්චි කරගන්න මන්ත්‍රීවරුන්ට සල්ලි දීලා කටයුතු කරපු අයිති අපි දැක්කා. හැබැයි ඒ ලැබිච්ච ප්‍රතිලාභ අහිංසක දෙමළ ජනතාවට උතුරු නැගෙනහිර ලබා දෙන්න කටයුතු කරේ නැහැ. මම එදා බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා හැටියට කටයුතු කරනකොට මට මතකයි යුද්ධය අවසන් වෙච්ච ගමන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මොකද කිව්වේ? උතුරේ නැවත පාසල් ටික ආරම්භ කරන්න ඕනි. උතුරේ යුද්ධය නිසා බස්නාහිරට ඇවිල්ලා තියෙන ගුරුවරු ටික නැවත උතුරට අරින්න ඒ අයට අවශ්‍ය පසුබිම හදලා දෙන්න කිව්වා. මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා දන්නවා අපි
ගොඩ මහත්මයා විනාඩි දෙකක් කාලයක්
බස්නාහිර පළාතේ ගුරුවරු ටික අපි නැවත අපිත් එක්ක අපේ හිටිය දෙමළ විෂය ගුරුවරුන් අපි උතුරේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න අපි කටයුතු කරා. උතුරේ මාර්ග පද්ධති ටික අපි හැදුවා. නමුත් 2015 පස්සේ ඒ සියලුම දේවල් තුන් නැගිරිට නැති වුණා. මම පහුගිය කාලේ ගියා යාපනයේ ජනාධිපතිවරණයේ වෙලාවේදී ඒ දකුණේ මිනිස්සු කෙරෙහි ඇති කරලා තිබ්බේ වෛරයක් උතුරේ දේශපාලඥයෝ. හැබැයි අපි ඔවුන් එක්ක කතා කරනකොට ඔවුන්ට උවමනාව තිබුණේ ඔවුන්ට තුන් වේල හොඳින් කාලා නිදාසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඒ ප්‍රදේශවල හදන්න. හැබැයි අද ඔය ජාතිවාදය වපුරන එල්ටීටී එකට කඩේ යන දෙමළ ඩයස්පෝරාවට කඩේ යන නායකයෝ ජනතාව විනාශ කරලා තිබේ. ඔවුන්ගේ ආකල්පය මා විනාශ කරලා තිබුණේ. ඒ නිසා අපි ආරාධනා කරනවා දෙමළ සංධානයේ මන්ත්‍රීවරුන්ට ජාතිවාදය අවුස්සන්න එපා. අපි ත්‍රස්තවාදයට ඉඩ දෙන්නේ නැහැ. එල්ටීටී එක බලාපොරොත්තු ප්‍රභාකරන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න මේ රටේ ජනතාව රටට ආදරය කරන මිනිස්සු කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා අපිත් සමග අත්වල් බැඳගෙන කටයුතු කරන්න කියන ආරාධනාව අපි මේ අවස්ථාවේදී කරනවා. ඒ වගේම අපි දැක්කා ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ගාව හුළු අතු අල්ලගෙන 30ක් 40ක් ඇවිල්ලා ඒ බන්ධනාගාරයේ වෙච්චි මහර බන්ජරාගාරයේ වෙච්චි සිටිය පිළිබඳ විරෝධය පළ කරා. අපි දන්නවා 2015 එදා ආණ්ඩුව පෙරලන්න නායකත්වය ගත්ත කණ්ඩායමක් තමයි මේ රටේ පාතාලය හා කුඩු ව්‍යාපාරිකයෝ. ඒ පාතාලය හා කුඩු ව්‍යාපාරිකයෝ පිටරටවල් වලට පැනලා ඔවුන් නැවත ලංකාවට එන්න නම් ඔවුන්ට අවශ්‍ය පරිසරය නිර්මාණය කරේ යහපාලන ආණ්ඩුව බලයට ගෙනල්ලා. යහපාලන ආණ්ඩුව ආවෙන් පස්සේ තමයි ඔවුන් නැවත ලංකාවට ඇවිල්ලා මේ ක්‍රියාදාමයන් කරන්න පටන් ගත්තේ. අපි දැක්ක මැතිවරණයක් වෙලාවේදී කොළඹ වෙඩි තැබීම් සිද්ධ වුණා. එදා එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබලයෝ දෙන්නෙක්ගේ අතර පාතාල කල්ලි ගැටු මැතුනේ කියලා අපි දැක්ක මාධ්‍ය තුල, ඒ අයගේ ආණ්ඩුව තුල. ඒ නිසා අදත් මේ මහර සිද්ධියේ පිටිපස්සේ ඉන්නේ පාතාලයත් මේ රටේ කුඩු ව්‍යාපාරිකයුනුත්. ඔවුන් වෙනුවෙන් තමයි ඊයේ හුළු පන්දම් අල්ලගෙන කටයුතු කරේ. එදා අද සමගි පෙරඹුණ අපි ඉල්ලීමක් කරනවා තමන්ට පුළුවන් මේ රටේ මහර සිද්ධිය විතරන්නේ මේ බන්ධනාගාරවල සිද්ධි පිටිපස්සේ ඉන්නේ පාතාලයත් එවගේම කුඩුකාරයනුත් ඔවුන්ට හරියක් දෙන්නේ අද විපක්ෂයේ ඉන්න සමහර දේශපාලඥයෝ කියන එකත් මතක් කරමින් මම නියනවන ගරු
බොහෝ
ස්තුතියි.
Honorable S. Nahartalingam, you have 9 minutes.
கௌரவ சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இந்த போக்குவரத்து சம்பந்தமான குழுநிலை விவாதத்திலே இந்த போக்குவரத்து என்ற பொழுது போக்குவரத்தோடு தொடர்புபட்டதுதான் வீதி போக்குவரத்து. நேற்றைய தினம் யாழ்ப்பாணம் கோப்பாய் பிரதேச சபையினுடைய தவிசாளர் அவர்கள் போலீசாரால் கைது செய்யப்பட இருந்த நிலையிலே இந்த விடயம் மத்திய அரசாங்கம் 100,000 கிலோமீட்டர் வீதி அமைக்கின்ற பணியிலே நேரடியாக உள்ளூராட்சி மன்றங்களுக்கு இருக்கின்ற உள்ளூராட்சி மன்றங்களினுடைய வீதிகள் திருத்தம் செய்யப்படுகின்ற பொழுதோ அல்லது புதிதாக வீதிகள் அமைக்கின்ற பொழுதோ அவர்களுடைய அனுமதி இல்லாமல் மத்திய அரசாங்கம் தன்னிச்சையாக ஏகபோகத்துவத்துடன் வீதிகள் அமைக்க சென்றதனால் அங்கே பிரதேச சபையினுடைய தவிசாளர் அவர்கள் அதை தடுத்து நிறுத்த எத்தனிக்கின்ற வழியிலே அங்கே ஒரு முரண்பாடு ஏற்பட்டு அந்த தவிசாளரை கைது செய்ய வேண்டும் என்ற ஒரு நிலைக்கு இன்று வந்திருக்கின்றது. உண்மையிலே அங்கே வீதி அபிவிருத்தி திட்டங்களை மத்திய அரசாங்கம் உள்ளூராட்சி அமைப்புகளினுடைய எல்லை பிரதேசங்களிலே அபிவிருத்தி செய்வதிலே நாங்கள் எந்த தடையும் விதிக்கவில்லை. ஆனால் அவர்களுக்கு தெரியாமல் அவர்களுடைய அனுமதி இல்லாமல் அவர்களுடைய அதிகாரத்தை மீறி இப்படியான செயற்பாடுகள் ஈடுபடுவதுதான் மிகவும் கண்டிக்கத்தக்க ஒரு விடயமாக நாங்கள் இங்கே பார்க்கின்றோம். ஆகவே நாங்கள் குறிப்பாக வடகிழக்கிலே அல்லது சிறுபான்மை இனத்தவர்கள் நாங்கள் அதிகாரங்களை பகிர்ந்து எங்களுக்கு தாருங்கள், எங்களுடைய உரிமை சார்ந்த விடயங்களிலே அந்த அதிகாரங்களை பகிர்ந்து பெரும்பான்மை இனத்தவர்களோடு நாங்கள் இணைந்து வாழ்வதற்கு தயாராக இருக்கின்றோம், அதிகாரங்களை பகிர்ந்து தாருங்கள் என்று கேட்கின்ற பொழுது தன்னிச்சையாக நீங்களாகவே முடிவெடுத்து இதுபோன்ற சிறிய விடயங்களில் கூட உங்களுடைய அதிகாரங்களை மத்திய அரசாங்கம் திணிக்கின்ற ஒரு நிலைமையை இல்லாமல் செய்யும் வரைக்கும் இந்த அதிகார பரவல் அல்லது தமிழ் மக்களுடைய இனப்பிரச்சனைக்கு ஒரு தீர்வு நீங்கள் தெரிவீர்கள் என்று எங்களால் எப்படி நம்ப முடியும் என்று நான் இந்த நேரத்திலே கேட்டுக்கொள்ள விரும்புகிறேன். ஆகவே உள்ளூராட்சி மன்றங்கள் தங்களுடைய அதிகார வரம்பிற்கு உட்பட்டு செயல்படுவதற்கு தங்களுடைய அதிகாரங்களை பயன்படுத்துவதற்கும் மத்திய அரசாங்கம் இடம் கொடுக்க வேண்டும் என்று இந்த நேரத்திலே நான் கேட்டுக்கொண்டு மேலும் இந்த சபையிலே போக்குவரத்து துறையிலே சார்ந்து இருக்கின்ற சில குறைபாடுகளை குறிப்பாக நான் சார்ந்திருக்கின்ற வன்னி மாவட்டத்தில் இருக்கின்ற குறைபாடுகளை இங்கே சுட்டிக்காட்டலாம் என இருக்கின்றேன். வன்னி மாவட்டத்தில் இருக்கின்ற 3 பேருந்து டிப்போக்களிலேயும் ஆளணி பற்றாக்குறைகள் பேருந்து பற்றாக்குறைகள் தொடர்ச்சியாக இருந்து கொண்டிருக்கின்றது. குறிப்பாக மன்னார் மாவட்டத்திலே சாரதிகளுக்கும் நடத்துனர்களுக்குமாக 15 வெற்றிடங்கள் காணப்படுகின்றன. வவுனியா டிப்போவிலே 10 வெற்றிடங்களாக சாரதிகளுக்கும் நடத்துனர்களுக்கும் காணப்படுகின்றது. முல்லைத்தீவு மாவட்டத்திலே 35 சாரதிகளுக்கும் 35 நடத்துனர்களுக்குமான வெற்றிடங்கள் அங்கே காணப்படுகின்றன. முல்லைத்தீவு மாவட்டத்திலே நிரந்தரமாக ஒரு டிஎஸ் டிப்போ சூப்பரிண்டன் இல்லை, நிரந்தரமான ஒரு மெக்கானிக் இல்லை, நிரந்தரமாக கணக்காளர் அங்கே இல்லை. யுத்தத்தால் மிகவும் பாதிக்கப்பட்ட முல்லைத்தீவு மாவட்டம் அங்கே சீரான போக்குவரத்து சேவையை மக்களுக்காக கொண்டு செல்வதிலே பல்வேறு சிரமங்களை அங்கே டிப்போ ஊழியர்கள் எதிர்நோக்குகின்றார்கள். சீரான வீதிகள் இல்லாததனால் கிராமப்புறங்களைச் சேர்ந்த மக்களுக்கு சீரான சேவையை அங்கே இருக்கின்ற டிப்போ நிர்வாகத்தினரால் செய்ய முடியாத ஒரு நிலைமை இருக்கின்றது. பாடசாலைகள் எல்லாம் கிராமப்புற பாடசாலைகள் சீரான போக்குவரத்தின் இன்மை காரணமாக மூடப்படுகின்ற ஒரு சூழ்நிலை கூட அங்கே வன்னி மாவட்டத்தில் இருந்து கொண்டிருக்கின்றது. இவை நிவர்த்தி செய்யப்பட வேண்டுமாக இருந்தால் அந்த ஆளணி பற்றாக்குறைகள் தீர்க்கப்பட வேண்டும். அதேபோல்தான் அங்கே இருக்கின்ற டிப்போக்கள், அங்கே இருக்கின்ற கட்டிடங்கள் எல்லாம் மிக பழமை வாய்ந்த கட்டிடங்கள். மன்னார் டிப்போவாக இருக்கலாம், முல்லைத்தீவு டிப்போவாக இருக்கலாம், அல்லது வவுனியா டிப்போவாக இருக்கலாம். இந்த தற்போதைய இந்த காலநிலை சீரின்மையால் மழை காரணமாக அங்கே டிப்போக்களுக்குள்ளே தண்ணீர் வழிந்தோட முடியாத ஒரு நிலைமை இருக்கின்றது. அங்கே சீரான உள்ளக வீதிகள் இல்லை. அந்த வீதிகள் திருத்தப்படாமையான் அங்கே அவர்கள் தங்களுடைய நிர்வாக ரீதியான பல சிக்கல்களுக்குள் ஒவ்வொரு டிப்போ ஊழியர்களும் நிர்வாகத்தினரும் இருந்து கொண்டிருக்கின்றார்கள். இவை தீர்க்கப்பட வேண்டிய ஒரு விடயங்களாக நான் இங்கே குறிப்பிட விரும்புகின்றேன். அதேபோல் சிசு சரிய பாடசாலை மாணவர்களுக்கு நாடு முழுவதும் அவர்களுடைய நன்மைக்காக, மாணவர்களுடைய நன்மைக்காக இலங்கை முழுவதும் ஏற்படுத்தப்பட்டுக் கொண்டிருக்கின்ற ஒரு பஸ் சேவையாகும். ஆனால் இந்த திட்டத்தின் ஊடாக ஏறக்குறைய 1426 சேவைகள் நாடு முழுவதும் இருக்கின்ற நிலையிலே வடக்கிலே மட்டும் 16 சேவைகள் மட்டும், ஏறக்குறைய நாடு முழுவதும் 100,000 மாணவர்கள் பயன்பெறுகின்ற இந்த திட்டத்திலே ஏறக்குறைய 16 சேவைகள் மட்டும்தான் வடக்கிலே இருக்கின்றதை நான் இங்கே நிலை சொல்ல விரும்புகின்றேன். அதேபோல் நிசிசரிய என்ற திட்டத்தினூடாக இங்கே புள்ளி விவரங்களின்படி, அதாவது இரவு நேர, அதே நேரம் அதிகாலை நேர பஸ் சேவை நாடு முழுவதுக்கும் 192 சேவைகள் இருக்கின்ற நிலையிலே வடக்கிலே 5 சேவைகள் மட்டும்தான் அமுல்படுத்தப்படுகின்றன. இந்த சேவையின் ஊடாக மீனவர்கள், விவசாயிகள், அரசாங்க உத்தியோகத்தர்கள், ஏன் பாடசாலை மாணவர்கள் கூட பயன்பெறுகின்ற ஒரு நிலையிலே வடக்கிலே வெறுமனே 5 சேவைகள் மட்டும்தான் இந்த நிசிசரி என்ற அந்த இரவு அதிகாலை சேவைகள் இடம்பெறுகின்ற ஒரு நிலைமை இருக்கின்றது. அதேபோல் இங்கே நான் இன்னும் ஒரு விடயத்தை கூறிக்கொள்ள விரும்புகின்றேன். மன்னாரிலே இருக்கின்ற புகையிரத நிலையத்திலே ஏனைய சிறிய புகையிரத நிலையங்களிலே பெற்றுக்கொள்ள முடியாத புகையிரத சீட்டுகள் மன்னாருக்கு வந்துதான் ஏனைய கிராமங்களிலே இருக்கின்றவர்கள், அயலிலே புகையிரத நிலையம் இருந்தாலும் கூட மன்னாருக்கு வந்துதான் அவர்கள் புகையிரத பயணச்சீட்டுகளை பெறுகின்ற ஒரு துர்ப்பாக்கிய நிலை இருக்கின்றது. இது நிவர்த்தி செய்யப்பட வேண்டிய விடயம். போக்குவரத்து இல்லாத ஒரு இடங்களிலே அந்த கிராம மக்கள் அவசர தேவைக்காக அவசரமாக புறப்படுகின்ற வேளையிலே கூட இங்கே வந்து ஒரு குறிப்பிட்ட நேரத்தை, குறிப்பிட்ட காலத்தை வீணாக்கி பயணச்சீட்டுகளை பெறுவதற்காக இங்கே புகையிரத நிலையத்திற்கு தூர இடங்களிலிருந்து வந்து பெற்றுக்கொண்டு மீண்டும் போய் அவர்கள் அந்த புகையிரத நிலையத்திலே ஏறி செல்லுகின்ற ஒரு துர்ப்பாக்கியம்
இருக்கின்றது.
அதேபோல்தான் மன்னாரிலே அந்த இடர்காலத்திலே மானிய அடிப்படையிலே எரிபொருள் வழங்கப்பட்டுக் கொண்டிருந்த ஒரு சூழ்நிலை இருந்தது. ஆனால் கடந்த ஜனவரி பிப்ரவரிக்கு பிற்பாடு அங்கே இந்த கொரோனா வைரஸ் தொற்று காரணமாக அவர்கள் நஷ்டத்திலே இயங்குகின்ற ஒரு நிலைமை மன்னார் பஸ் டிப்போ எதிர்கொள்கின்றது. ஆகவே அங்கே குறைந்தபட்சம் அந்த மானிய அடிப்படையிலான டீசல் குறைந்தபட்சம் 2 லோட் டீசல், அதாவது குறைந்தது 1.3 மில்லியன் ரூபாய் பெறுமதியான டீசலை அங்கு அனுப்பி அந்த மானிய அடிப்படையிலே வழங்க வேண்டும் என்று இந்த நேரத்திலே கேட்டு.
Thank you very much. கரு கருணாதாச கொடுத்துவாக்குமத்துமா அபத்துமாட வினாடி பகக காலையாக திருப்தியான
குடாசுனாரோட கரு மந்திரிதுமணி ஸ்ரீலங்கா ராஜ்ய அநாகத அபிவிருத்தி உதசா தீரணாத்மக தாயகவன மகாமார்க அமாத்தாசிய பிரவாகன அமாத்தாசிய அத்துலு வெதகத் விசேஷேஷான் கீபியாக் விவாதிரக அண்ணா மே மோத்தே மடத் அதாஸ் தக்வீமட லபிம் பிரிமந்த மம் சத்ருவினோ விசேஷம் அப்பே ரஜே மே பார்லிமெண்ட் அத்துலே அப்பே கந்தூரே மகாசெனவேக்குவன ගරු ජොන්ස්ටන් ප්‍රාන්දු අමාත්තුමා, රාජ්‍ය අමාත්‍යගරු නිමල් ලන්සමැත්තුමා නායකත්වය දෙන විෂය පිළිබඳව මම අදහස් දක්වන්නේ මහත් වූ අභිමානයකින්. ලෝකයේ දියුණුව ළඟා කරගන්නා සෑම රටක්ම වාගේ දියුණුව කැඳවාගෙන ආවේ මහා මාර්ගය ඔස්සේ මහා නගර, උපනගර, ප්‍රාදේශ නගර පමණක් නොවේ ඈත ගම්මාන එකට බැඳ තබාගත් රැහැන වූයේ මහා මාර්ග පද්ධතියයි. මාර්ගය ඔස්සේ අපි ගමට ඇඳවන්න ඕන නූනත්වය හා නවීනත්වයයි. මීට කලකට පෙර අධිවේගී මාර්ග අන්තර් හුවමාරු වාගේ දේවල් අපේ දරුව සහ අපි දැකලා තියෙන්නේ බටහිර චිත්‍රපටවලින් විතරයි. ඒ යුගයේ එහෙම දර්ශන දකිනකොට අපිට හිතුනේ අපේ රටේ එහෙම අත්දැකීමක් විඳගන්න කවදා අපිට අවස්ථාවක් ලැබෙයිද කියලා. මේ වෙලාවේ මම හිසනමා ආචාර කරනවා අපේ ගරු අගමැතිතුමාට මහා යුද්ධයකින් අපේ ආර්ථිකය පීඩා විඳින්දිත් එතුමා අපේ සීන සැබෑ කර දීම පිළිබඳව එදා විපක්ෂය කරේ අධිවේග මාර්ග සංවර්ධන වැඩපිළිවෙලට හිනා වුණ එක, අපහාස කරන එක විතරයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඔස්සේ අපේ ප්‍රදේශවලට අපේ නූනත්වය දියුණුව එදා අක්කරයකට මිලක් කියපු අපේ පළාතේ ඉඩම් පර්චස් වලින් මිල නියම කරන්න පටන් ගත්තේ අධිවේගී මාර්ග හැඳුනන පස්සේ. එහෙම තමයි අපේ භූමියේ අගේ වැඩි වුණේ. අධිවේගී මාර්ගය විතරක් නොවේ අපේ වදන් මාලාවට තවත් බොහෝ අලුත් වචන මේ යුගයේදී එකතු වුණා. පසුගිය අඳුරු යුගයේ නිමාවෙන් පස්සේ උදා වුණු මේ යුගයේ ආශ්චර්ය සලසන අපේ අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශන ක්‍රියාත්මක වන මේ මොහොතේ මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරන්න පටන් අරගෙන තියෙන්නේ. අනික මම හිතාගෙන හිටියේ අපේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන් මමත් ඔබත් නියෝජනය කරන දිස්ත්‍රික්කයේ මගේ අකුරැස් ආසනයේ පාරවල් ටික කොහොමද කොන්ක්‍රීට් කරගන්නේ, කැටගල් ටිකක් අල්ලලා කොහොමද මේ වතු පාරවල් ටික ගොඩනගන්නේ කියලයි. දැන් ඒ හැම පාරක්ම කාපට් ඇතරු මාර්ග වශයෙන් සංවර්ධනය කරගන්න අපට අවස්ථාව ලැබිලා තියෙනවා. එදා විදේශ අධ්‍යක්ෂකමක් වුණ පස්සේ නාගරික අධ්‍යක්ෂකමක් වුණ කාපට් මාර්ග සාමාන්‍ය අපේ ඈත ගම්වල දරුවන්ගේ කකුලට පෑගෙන්න පුළුවන් විදිහේ යුගයක් අපි ආරම්භ කරලා තියෙනවා. මට නම් හිතෙන්නේ දැන් අපේ ගමේ දැන් දළු ටික ඉක්මනින් තේකම්හලට ගෙනියන්න පුළුවන්, ගමේ දරුවන්ට ඉක්මනින් පාසලට යන්න පුළුවන්, ගමේ අලුත් කර්මාන්ත ඉදිවෙනවා, අලුත් ආයෝජන එනවා. දැන් අපේ ගම්වල ඕනෑම ඉඩමක් පර්චස් එකක් මෙච්චරයි කියලා ලොකු ගානකට විකුණ ගන්න පුළුවන්.
අර මන්තුමාතා විනාඩි දෙකක් තියෙනවා.
කොන්ක්‍රීට් අතුරපු මාර්ග අන්තර් සම්බන්ධතා ඒ විතරක් නෙවෙයි, ගමේ තිබුණ ලෑලි පාලන් ටික, ඒ දඬු මංකඩවල් ටික දැන් හදන්න පටන් අරගෙන පාලම් එකක් දෙකක් නෙවෙයි දහස් ගණනක් හදන්න වැඩ ආරම්භ කරලයි තියෙන්නේ. මුළු රටම බැඩබිමක් බවට පත් කරලයි තියෙන්නේ. එදා ලයිට් කණු, ටෙලිෆෝන් කණු ටිකක් දාලා, ලී දඬු ටිකක්, ලෑලි ටිකක් දාගෙන එකොණමෙකට ගිය අපේ ගම්වල අහිංසක මිනිසුන්ට මේ කරුණ වැඩපිළිවෙල ඇත්තටම ලොකු උදව්වක්. නොදියුණු මේ යුරේ ඉඳලා දියුණු එහා යුරට යන්න අපේ ජනතාවට අපේ රජය මඟ පාදලා ඉවරයි. රට පුරාම ඉදිවෙන මේ අධිවේගී මාර්ග හරහා වගේම ගාර්මීය මාර්ග පද්ධතිය නිසා අපේ රටේ යටිතල වායුව කැපිපෙන්න දියුණුවකට පත් වෙලා වැදගත්ම කරුණ තමයි මේ නිසා ඇති වෙලා තියෙන කාර්යක්ෂමතාවය, වේගවත් භාවය නිසා අපේ ආර්ථිකයට ලැබෙන ශක්තිය හා දායකත්වය. සුළු හා මධ්‍යම පරිමාණයේ ආයෝජන රට පුරාම බිහි කරන්න ලබා දී ඇති මේ දායකත්වය ඉතාමත් වැදගත්. රට පුරාම ව්‍යාපාරිකයන්ගේ ධෛර්යවන්ත දිර්ගන්වන මේ දියුණු යටිතල පහසුකම් හේතු වෙලා තියෙනවා. ඒ වගේම අපි කියන්න ඕන ගරු මන්ත්‍රීතුමනි, ඔබත් තපත් එකම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් වශයෙන් අපි අද ගමට යනකොට ඉතාම සතුටෙන් සැහැල්ලුවෙන් යන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මොකද අපි පත් වෙලා මන්ත්‍රීවරුන් වශයෙන් මාස 4කට ආසන්න කාලයක් වුණත් මේ වෙනකොට අපි රැකී රස්සා 500ක් 600ක් ගම්මට්ටමින් දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම අපේ ගමේ හැම පාරක්ම, හැම ගම් ගොඩක් ලක්ම කාපට් කරන්න අපි මුල්ගල් තබලා මේ වෙනකොට අපේ රටේ, අපේ ගමේ ජනතාවගේ විශ්වාසවන්තය අපි දිනාගෙන තියෙනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාගේ මේ සංකල්පය අනුව අපිට විශාල වැඩ කොටසක් අපිට ගම්මට්ටමින් අපිට කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මා විශ්වාස කරනවා අපි මේ අවුරුදු මාස 4 තුළ රැකී රස්සා 500ක් 600ක් අපිට ලබා දෙන්න පුළුවන් අවස්ථාව ලැබුණා නම් අපේ අවුරුදු 5 අවසන් වෙනකොට අපේ ගමේ තියෙන ප්‍රශ්න සියල්ලක්ම අපිට අවසන් කරලා අපිට යහපත් විදියට ගම්මට්ටමින් ඊළඟ දේශපාලනයට කරුර දෙන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඔබ අප සියලු දෙනාම දන්නවා අවුරුදු 2025 අපේ ආසනයේ හිටපු මන්ත්‍රීවරුන්ට පැකී රස්සා 2300ක්වත් අඩුගානේ කාපට් මාර්ග කිලෝමීටර් 25ක්වත් කරගන්න පුළුවන් බැරි මට්ටමක තියෙද්දී අපිට මෙන්න මේ මාස 4ක් තුල අපිට ඒ தත්ත්වයට උදා කරගන්න නැතුව අපි රැකී රස්සා 500ක් 600ක් දීලා ඒ වගේම මාර්ග පද්ධතියට කිලෝමීටර් 75ක් 80ක් කාපට් කරන්න පුළුවන් අවස්ථාව අපිට ලබා දීලා තියෙනවා. අපිට අවස්ථාව ලබා දීපු සම්බන්ධව ඔබතුමාට ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු කුමාර වෙල්ගම්ම මැතිතුමා ඔබතුමාට විනාඩි 14ක කාලයක්
මුලසන රූඩ මන්ත්‍රීතුමනි මම පළමුවෙන්ම පොඩි නිවැරදි කිරීමක් කරගන්න ඕනේ. මම ගිය පාර අයවැය විවාදෙදී කතා කරන අවස්ථාවේදී ප්‍රකාශ කරා සැහැල්ලු දුම්රියේ කන්ටේනර් ගෙනියන සැලස්මක් ගැන කන්ටේනර් ගෙනිනවයි කියලා ගුණරුවන් මහත්තයා කිව්වයි කියන එක. ආචාර්ය ගුණරුවන් මහත්මයා ගේ මම නිවැරදි කරන්න ඕනේ. මොකද එතුමා ඒ කන්ටේනර් ගෙනිනවා කියලා කිව්වේ ඒ සැහැල්ලු දුම්රියෙන් නෙවෙයි, එතුමා කියලා තියෙන්නේ අවිස්සාවේල්ල මාර්ගයේ ඒ අලුත් ව්‍යාපෘතියේ කන්ටේනර් ගැන තමයි කියලා තියෙන නිසා මම ඒ එතුමාට ගුණරුවන් මහත්තයාට මගේ කනගාටුව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕන. එතුමා මෙතන නොහිටියා. ඒ වගේම මේ අයවැයෙන් දුම්රියට ඉදිරියක් නැති බවයි මට පෙනෙන්නේ. දුම්රිය ඉදිරි වැඩපිළිවෙලට ආයෝජනයක් කර නැහැ. අඩුම ගානේ පටන් ගත්ත වැඩ කොටසකුත් අතරමඟ නැවැත්වීම තමයි පෙනෙන්නේ. දුම්රියේ කාර්යක්ෂම කිරීම සඳහා දුම්රිය මාර්ගයේ තිබෙන ඉස්සෙල්ලම 1300ක් පමණ තියෙන වේග සීමා. මම හිතන්නේ අපේ ඇමතුමා දන්නවා. ඒවා ඉවත් කරේ නැත්නම් ඒවෙන් කොටසක් ඉවත් කරේ නැත්නම් මේ දුම්රිය යන්න බෑ මේ වේග සීමා මාර්ග තියාගෙන. ඒ වැඩ පිළිවෙලක් කරගෙන යන්නේ කියලා මම ඉල්ලා සිටිනවා. අනිත් එක තමයි විශේෂයෙන්ම කොන්ක්‍රීට් සිල්බර නිපදවීම. කොන්ක්‍රීට් සිල්බර නිපදවීම දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් සිදුකලී කරගටිය යුතුයි. ඒක කරගෙන ආව දිගටම එම කොන්ත්‍රාත්කරුවන්ට මිලදී ගැනීම සඳහා මුදල් ඉක්මනින් ගිව්වේ නැත්නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. එතකොට සිල්පර කොන්ක්‍රීට් සිල්පර හිඟයක් ඇති වෙනවා. අනිත් එක තමයි දුම්රිය මාර්ගයට කළුගල් අවශ්‍ය වෙනවා. එම ගල් සැපීම කොන්ත්‍රාත්කරුවන් ලවා වෙලාවට දුන්නට වෙලාවට මුදල් ලැබෙන්නේ නැහැ කියලා මැසේජ් ඉල්ලක් තියෙනවා. ඒ නිසා මේකත් අපේ ඇමතුමා පොඩ්ඩක් බලන්න කියලා කියනවා. අනිත් එක මම හිටපු කාලේ කරා කළුතරේ ඉඳලා දකුණු පායගල දක්වා ද්විත්ව මාර්ගයක් මාර්ග දෙක දැන් ඒක අවසන් කරලා තිබෙනවා. මම ඉල්ලා සිටිනවා දකුණු පායගල ඉඳලා ඊළඟ ස්ටෙප් එක අලුත්ගම දක්වා ද්විත්ව මාර්ගය ඉදි කරන්න ඔබතුමන්ලා සැලසුම් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම දෙවන අදියර බිලියත්තේ සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමේ සැලසුමක් තිබුණා. ඒ සඳහා ශාක්‍ය අධ්‍යයනයක් සිදු කළ යුතුයි. ඒ සම්බන්ධව මෙම අයවැය මගින් කිසිදු ප්‍රතිචාරයක් නැහැ. ඒ කියන්නේ බෙලියත්තේ ඉඳන් හම්බන්තොට දක්වා මේ අයවැයෙන් කිසි සඳහනක් වෙලා නැහැ. නව දුම්රිය මාර්ග සංවර්ධනය සඳහා මුදල් වෙන් කිරීමක් නැහැ. කුරුණෑගල දඹුල්ලහරහා හබරණ දුම්රිය මාර්ගය 2017 සිට 2020 දක්වා මුදල් වෙන් කර තිබුණත් 2021 මුදල් වෙන් කරලා නැහැ. ඉඩම් අත්පත් කරගත් අයට වන්දි ගෙවිය යුතුයි. වන්දි දැන් ගෙවීම නොකළොත් පොලියත් සමග ගෙවිය යුතු වෙනවා. තමුන්නාසලක දන්නවා. දුම්රිය භාණ්ඩ ප්‍රවාහනයේ තවදුරටත් වැඩි කළ යුතු වෙනවා. මොකද මම අපි කවුරු කතා කරත් මේ භාණ්ඩ ප්‍රවාහනය වැඩි කරගන්න කාටවත් බැරි වෙලා තියෙනවා. නමුත් මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ මට සන්තෝෂයෙන් වෙන කාරණාවක් තියෙනවා. වැලි ප්‍රවාහනය ආරම්භ කරලා තියෙනවා. ඒ කියන්නේ මම ඇත්තටම ඒ කියන්නේ මම සන්තෝෂ වෙනවා. ඒ වගේම මම ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිවරයා හැටියටත් ඉඳලා තියෙනවා චන්ද්‍රිකා නෝනායි කාලේ. ඒ වගේම මම ප්‍රවාහන ඇමතිවරයා හැටියටත් මම ඉඳලා තියෙනවා අපේ මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ. ඉතින් ඒ කාලේ මට මතකයි මම එන්නේ ඉස්සෙල්ලා හිටියේ දලසලහප්පෙරුව මැතිතුමා. එතුමා මට මතකයි ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් පරිගස්සලා තිබ්බා ඇමතුමා දලස් මහත්තයා. මගේ ඊට පස්සේ මම මගේ අමාත්‍යංශයේ ලේකම් ධම්මික පෙරේරා මහත්තයත් එක්ක කොම්ට්‍රාන්ස් සැලැස්ම ඉදිරිපත් කෙරුණා. කොම්ට්‍රාන්ස් කියන සැලැස්ම. ඊට පස්සේ 2015 වර්ෂයේදී ගරු රන්ජිත් මන්දුම්බාණ්ඩාර මහත්තයා තමයි ප්‍රවාහන ඇමතිවරයා හැටියට ආවේ. එතුමාගේ නායකත්වයෙන් ප්‍රවාහන මහා සැලැස්මක් හරිගස්සලා තිබ්බා. මට මතකයි හරිගස්සපු එක සම්බන්ධව. ඉන්පසු ඊට පස්සේ නම් රජයේ පිළිගත් ප්‍රවාහන ප්‍රතිපත්තියක් තවම ඉදිරිපත් වී නැහැ. මේක නොමැති කමින් හරියට මේ තමුන්නාසගේ අමාත්‍යාංශයේ පීලි දෙකක් නැතුව පීලි දෙකක් නොමැතුව දුවන දුම්රියක් වගේ. වත්මන් ගරු ඇමතිතුමාගෙන් මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කරනවෙන් ඉල්ලා සිටිනවා. දුම්රිය සේවයට හා බස්රථ සේවයට විවිධ රජයන් කෝටි ගණනින් මහජන මුදල් වැය කළා. බරපතල ලෙස විදේශ ණය ගන්නා අනාගත පරපුර නායකරුවන් බවට පත් කරලයි තියෙන්නේ. අනිත් එක තමයි අපේ රටේ දේශීය කර්ම දේශීය ශ්‍රමයෙන් රටේ ඉංජිනේරුවන් විසින් ඉතා අඩු මුදලකට සංවර්ධන ව්‍යාපෘති කර ගැනීමට අවස්ථාව තිබුණා. අපි එහෙම ලැබුණත් අපි ඉතාම වැඩි මුදලකට විදේශයන්ට ණය වී විදේශ සමාගම් වලට කොන්ත්‍රාත් ලබා දුන්නා. උදාහරණයක් වශයෙන් මට කියන්න පුළුවන්, එදා වවුනියාවේ ඉඳලා ඕමන්ත දක්වා කිලෝමීටර 13යි. එතකොට මං හිටියේ ප්‍රවාහන ඇමතිවරයා හැටියට. ඒ කාලේ ඒ කිලෝමීටර් 13 කරේ අපේ ලංකාවේ ඉංජිනේරුවන්. විශේෂයෙන් මතක් කරන්න ඕනේ දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටියේ ඉංජිනේරුවක් වෙන නුවන් අමරසේන මහතා, දුම්රිය මාර්ගාංශයේ නිලධාරීන් හා සේවකයන් විසින් ඒ කිලෝමීටර් 13 ඉවර වුණා. ඒ මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ, ඒ වෙලාවේ අපිට කළුගල් නැතුව අපි ඒ වෙලාවේ හිටපු ආරක්ෂක ලේකම් තමයි දැන් වත්මන් ජනාධිපතිතුමා. එතුමාට අපි කිව්වම එතුමා ඒ වෙලාවේ ආරක්ෂක ලේකම් හතීතීතිව පේරසිංහ නම් ආරක්ෂක නිලධාරියා මගින් ඒකට සහාය ලබා දීලා අපිට ගල් ලබා දුන්නා. ඒ වෙලාවේ කිලෝමීටර් 13ක් අපේ ශ්‍රමිකයින් අපේ ලංකාවේ අය කරේ කිලෝමීටරයක් රුපියල් මිලියන 40යි. මිලියන 40යි. ඩොලර් වලින් නම් මිලියන භාගයටත් අඩුයි. ඕමන්තේ ඉඳන් රේල් පාර ඉදිරියට යන්න හැදුවේ ඉන්දියන් සමාගම. ඒ ඉන්දියන් සමාගමට ගෙව්වා කිලෝමීටරයකට ඩොලර් මිලියන 2ක්. ඩොලර් මිලියන 2ක් කියලා තියෙනවා. ඉතින් ඒක ඉන්දියාවෙන් ණය අරගෙන ගෙව්වේ. ඉතින් තමුන්නාසයට පේනවා කොතරම් වියදමක් අපි දරලා තියෙනවද ඒ අරින්න කියලා මේ යාපනය දක්වා දුම්රිය මාර්ගයට. දැන් මෙතනදී අපේ ප්‍රසන්න රණතුංග මහත්තයා කිව්වා මේ රටේ ජනතාව නැත්නම් මේ රටේ සමහර ව්‍යාපාරිකයෝ ඒ ස්ටේෂන් හදන්න සල්ලි දුන්නයි කියලා. නමුත් මම කියනවා ඒ සල්ලි ගත්තේ ව්‍යාපාරිකයෙන් ගන්න හම්බුන්නේ නැහැ. නමුත් ඒවා ගත්තේ ආණ්ඩුවේ ආයතන වලින්. ලංකා බැංකුව වගේ ආණ්ඩුවේ ආයතන වලින් තමයි අපි කරේ. මට මතකයි අපේ දලසලා පෙරුම් මහත්තයා ලොකු උනන්දුවක් ගත්තා ඒකට. ඒක වෙලාවේ මට ඉස්සෙල්ලා එතුමා උතුරු මිතුරු කියලා ව්‍යාපෘතියක් හැදුවා. උතුරු මිතුරු කියලා ව්‍යාපෘතියක් හැදලා මේ යාපනය දක්වා යන මාර්ගය හදන්න. ඊට පස්සේ එතුමා හදවතට ටිකට් එකක් කියලා ටිකට් එකක් දැම්මා එළියට. ඒකේ සිල්වර් කොටයක මිල සඳහන් කරලා ඒ මිල ගෙවලා මිනිස්සු ටිකට් ගත්තා. ඒ කොච්චර ගත්තත් අන්තිමට අපිට ඉන්දියාවට මේ මාර්ගය හදන්න සිද්ධ වුණා. අපි සත්භාවයෙන් ලංකාවේ අයගෙන් මේ කරන්න හැදුවම ඒක කරන්න ලැබුණේ නැහැ. ඉන්දියාවට අපි ඒ කොන්ත්‍රාත් එක දුන්නා ඉන්දියාවේ ණය දීපු නිසා. ඒ වගේම දකුණු දුම්රිය මාර්ගය අපේ ආණ්ඩුව යටතේ යහපාලනය යටතේ චීන සමාගම් ලබා ඉදිකරවා ගැනීම සිදු වුණා. ඒ සඳහා කිලෝමීටරයකට වැය වුණු මුදල ඩොලර් මිලියන 10යි. ඔන්න තමුන්නාසට පේනවා ඩොලර් මිලියන 10ක් තියෙනවා. ගෙවලා තියෙනවා. ඒ වගේම අපේ විදුලි සංඥා පද්ධතිය නාරායන්පීඩ දුම්රිය ස්ථානයේ විදුලි සංඥා පද්ධතිය දේශීය ඉදිකිරීමේ අත්දැකීමක් අපිට තිබෙනවා. මීට වසර 4කට පෙර නාරායන්පීඩ දුම්රිය ස්ථානයේ විදුලි සංඥා ඉදිකිරීමට දුම්රිය ඉංජිනේරුවන් විසින් ඉදන් කර ඇත්තේ රුපියල් මිලියන 15ක් පමණයි. ඒ හැකියාව අපි දැනෙන යහපාලන යටතේ අපි දැනගෙන යහපාලන යටතේ මාත්‍ර බෙලියත දුම්රිය ස්ථාන 4කට විදුලි සංඥා ඉදි කරන්න රුපියල් 2000 මිලියන 2200ක් දීලා තියෙනවා චීනෙට. ඉතින් මේ සම්බන්ධව තමුන්නාසලා බලලා අපේ දේශීය අය ඉන්නවා. ඒගොල්ලන්ගෙන් මේ දේ කරන්න මේ විශේෂයෙන්ම මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ හොඳ දක්ෂ නිලධාරීන් ඉන්නවා, දක්ෂ සේවකයෝ ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් මේක කරන්න. අපිට සල්ලි නැති නිසා අපි පිටරටින් ණය අරගෙන අපි පිටරට සමාගම් වලට දෙනවා. ඉතින් මේක මම හිතන්නේ තමුන්නාංශයේ කාලේ හරි නිවැරදි කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මම දැක්ක ජනාධිපතිතුමත් වත්මන් ජනාධිපතිතුමත් එතුමා මම ගුරුප වහිනේ දැක්කේ. එතුමා කියනවා මේ විශේෂයෙන්ම දේශීය කොන්ත්‍රාත් සමාගම් වලට මූලිකත්වය දෙන්න කියලා. මම හිතන්නේ ඒකට තමයි අර උනුරුවන් මහත්තයත් සහභාගී වෙලා හිටියේ. ඉතින් ඒකට සහභාගී දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.
කටයුතු කරගෙන යනවා.
බොහොම ස්තුතියි. හැබැයි ඉතින් දේශීය අයට දුන්නට ප්‍රශ්නයක් නැහැ. අපේ අය පුරුදු වෙලා තියෙන ක්‍රමයක් තියෙනවානේ ඇමතුමා. ඒක දැන් මේ සභාවේ මම ආපු වෙලාවෙ ඉඳන්ම කියන්නේ ආණ්ඩු පක්ෂයෙන් කියනවා විපක්ෂයට ඇඟිල්ල දික් කළා මුං හොරු කියලා. විපක්ෂයෙන් ඇඟිල්ල දික් කළා ඔය පැත්තට කියනවා මුං හොරු කියලා. ඉතින් ඒක නිසා මේ දෙගොල්ලොම ඉන්නකම් මේක නම් කරන්න හම්බෙන්නේ නැහැ. ඒකෙන් ඉඳන් මම තමුන්නාසෙන් මීට වැඩි කතා කරන්න යන්නේ නැහැ ඒ සම්බන්ධව. ඊළඟට මම කියන්න ඕනේ ළංගම ගැන. දැන් ළංගමේ මීට පෙර දෛනික ආදායම මිලියන 80ක් 90ක් අතර තිබුණා. දැන් වර්තමාන ආදායම මිලියන 30යි 40ක් පමණ වෙනවා. දැන් කොරෝනා තත්ත්වය ඇති වීමට පෙර මාසවල පවා මින් පෙර තිබූ ආදායම ලබා ගැනීමට ළංගම නිලධාරීන්ට බැරි වුණා. අනිත් එක තමයි ළංගමේ සාමාන්‍යයෙන් ඒ කාලේ බස් රථ 5000ක් දිව්වා. 5000කට වැඩි නිසා 5000කට අඩු වුණ නැහැ. ඒ කාලේ ඒ වගේම ඒ බස් රථ 400ක් 500ක් අතරේ සේවකයින් නොමැතිව නැවතුණා. නමුත් දැන් මේ වර්තමානයේ ගරු ඇමතුමා බස් රථ 1000ක් 1100ක් අතර ප්‍රමාණයක් නතර වෙනවා. මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මේට හේතුව ජනාධිපති මැතිවරණයේදී මැතිවරණ කටයුතු වලට දිපෝවලින් විවිධ උසස්වීම් පරිපාටියක් නොමැතුව වෘත්තීය සමිති බලය මත ගත්තා. PL 1-2-3 වැටු රාජ්‍ය සේවකයන් වැටුපට ගැලපුව අතර 2019 වර්ෂයේ සිට ප්‍රාථමික ගණවල සේවකයන් උසස්වීම් ලබා නොදෙන ලෙස වැටුප්පා සේවක සංඛ්‍යා කොමිසම නියෝග කර තියෙනවා. එයට අමතරව ශ්‍රී ලංකාව තුළින් කිසිදු උසස්වීමක් ලබා නොදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තියෙනවා. අනිත් එක දැන් පොඩ්ඩක් හොයලා බලන්න. දැන් වෘත්තීය සමිතිය තමයි ළංගම දුවන්නේ. සභාපතිවරයා ඉන්නවා. සභාපතිවරයා හිටියට වෘත්තීය සමිතිය තමයි අතට අරන් දුවන්නේ. මේක හැම ආණ්ඩුවක්ම වෙනවා. ඔබතුමාත් මට මතකයි ඒ කාලේ UNP ආණ්ඩුවේ ඉන්න කාලෙත් බලවත් වෘත්තීය සමිති නායකයෙක්. ඒ කාලෙත් ඕන වෙලාවකට තමුන්නාංශයේ අර සිරිනර්ධ මැල් හිටපු මන්ත්‍රීතුමාත් ඉදිරියට ඇවිල්ලා කෑ ගහන හැටි අපි දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා සමහර ටයර් සපේන අයත් කියනවා දැන් මේක ඒගොල්ලන් මේ ව්‍යාපාරය කරගෙන යන්න බෑ. ළංගමකින් නොයෙක් දේවල් ඉල්ලනවා කියන එකත් ඇමතුමාට කියලා තියෙනවා කියන එකත් මට ආරංචිලා තියෙනවා. ඉතින් මං තමුන්නාංශලගේ ඉල්ලා සිනවා ඉසෝසෙම්ම මේක හරි ක්‍රියාපටිපාටියක් ගන්න. මොකද දැන් මගේ ආසනයේ ඉන්න ඩිපෝ කල්මනාකාර මහත්තයත් හොර සහතිකයක් ඉදිරිපත් කළා. විමර්ශනයෙන් අහුවෙලා තියෙනවා මේ කාලේ. ඒ වගේම සම්පාදකාංශයේ පරිපාලන නිලධාරියත් හොර සහතිකයක් ඉදිරිපත් කර අසු වුණා. මේවා ඉතින් සාමාන්‍ය දේවල්. ඉතින් අපේ කාලෙත් ඕක ওই වගේ දේවල් සිද්ධ වුණා. නමුත් දැන් මේකත් මම තමුන්නාංශට දැනගන්න තියෙනවා. ඉතින් ඒ නිසා මම තමුන්නාංශට කියනවා දැන් අනිත් එක තමයි දැන් මගේ මං ඉන්න කාලේ මං ඉස්සෙල්ලම බස් රථ ආණ්ඩුවට සල්ලි නැති නිසා ත්‍රිෂරියේ සල්ලි නැති නිසා මම බස් රථ 100ක් අරගෙන
ගරු මන්ත්‍රීමා කාලේ අවසානයි කතාව
අවසන් කරා. විනාඩිය දෙන්න බස් රථ 100 පළමුවෙම ගෙවීමේ පදනම් මත හම්බ කරලා ගෙවන්න තමයි ගැත්තේ. ඒක සාර්ථක වුණා. දෙවෙනි අවස්ථාවේදී බස් රථ 200ක් ගත්තා. ඒකත් සාර්ථක වුණා. ඊට පස්සේ හයිවේ එකේ දුවන බස් රථ ගත්තා. ඒ හයිවේ එකේ දුවන බස් රථ වලටත් ගෙවීමේ පදනම් සත පහක්වත් දුන්නේ නැහැ. අපි ගෙවීමේ පදනම් මත තමයි අපි දුන්නේ. ඒකත් සාර්ථක වුණා. ඉතින් ඊට පස්සේ මම කැබිනට් පේපර් එකක් දැම්මා බස් රථ 2200ක් ගන්න. ඒ කියන්නේ ගෙවීමේ පදනම් මත. ඉතින් ඒ වෙලාවේ මේක ගිහිලා පැහැදිලි කරලා දුන්නම දැන් තමුන්නාසලා කවුරුත් බනින පීබී ජයසුන්දර මහත්තයාට මේක මම කියන්න ඕනේ.
ගරු මන්ත්‍රීමා කාලය අවසන්. අන්නාසලා
දෙපැත්තෙන් බනින පීබී ජයසුන්දර මහත්තයාට.
කාලය අවසන්.
නමුත් ජයසුන්දර මහත්තයාට දුන්නම ජයසුන්දර මහත්තයා මොකද එතුමා මේක දැකලා නිත සන්තෝෂේලා මම කරපු දේ එතුමා කිව්වා හරියක් මම ගෙවීමේ පදනම් මත ස්ට්‍රෙෂරියෙන් බස් 1200කට සල්ලි ගවන්න. තා 1100කට ඔබතුමා 1200ක් කරන් දුවන්නේ කියලා අපි දෙන්නම ඒ කරා. ඒ ස්ට්‍රෙෂරිය ගත්තා ඒ ගාන මේ මම ගත්ත මේ 1000 අරගෙන අපි දුවලා ඒ බස්සල මං හිතන්නේ දැන් ගෙවිලා ඉවරයි. හැබැයි නිමල් සිරිපාල සිල්ලා මහත්තයත් මං හිතන්නේ ගෙවන්න බැරුව තිබ්බ EPF එක.
ගරු මන්තුමා කාලය අවසానයි.
ඒ වගේම දැන් මේක බැරි නම් මේ මේ කූඩුව ඇතුලේ ඉන්නවා හිටපු සභාපතිතුමා. මේක ඇතුලේ ඉන්නවා පොඩ්ඩක් මේ ඉන්න සභාපතිතුමාලා එතුමාගෙන් අහගන්න. මේ මේ ඇත්තටම මේ
මොකක්ද මන්තුමා කාලය අවසానයි කතා අවසන් කරන්න.
ඒ වගේම මං කියන්න ඕනේ අපේ ජාතික ප්‍රවාහන කොමිසමෙන් අන්තර් පළාත් බස්රථවල ඒකාබද්ධ කාලසටහන් සකස් කරන්න ඕනේ. අන්තර් පළාත් බස්රථවලට අයිතිය සංශෝධනය කිරීමේ අවස්ථාව ලබා දීම, ටෙන්ඩර් ගාස්තු ගෙවීම කාලය දීර්ඝ කර දෙන්න ඕනේ. මොකද මේ දවස්වල දැන් දෙසැම්බර් දක්වා දීලා තිනවා මේ දවස්වල බස්වල ආදායමක් නැති නිසා ඒකත් කරන්න කියලා. ඒ වගේම
ගරු මන්තුමා කාලය අවසానයි
බොහොම පසුගිය වසරේ කළ සැලසුම් මොනවද? පසුගිය වසර පුරාවට එකදු ඒකාබද්ධ සේවාවක්වත් ආරම්භ කළ නැහැ. රථවාහන තදබදයේ අවම කිරීමට සහස්ර ව්‍යාපෘතිය අතරමඟ අතහැරලා දාලා තියෙනවා. රියදුරු කොන්දොස්තර නිලැඳුම් වැඩපිළිවෙල අතරමඟ නතර කරලා තියෙනවා. සෞභාග්‍ය දැක්මේ ඒකාබද්ධ සේවා ආරම්භනමව කීවද එකම ඒකාබද්ධ සේවාවක්වත් ආරම්භ කර
නැහැ.
විශේෂයෙන්ම මං කියනවා මේක ඉතාම වටිනා දෙයක්. ලංගම සහ දුම්රිය කියන එක මේ දෙක හරියට කෙරුවොත් මං හිතන්නේ
බොහොම ස්තුතියි ගරු මන්තුමා.
ඒ නිසා
බොහොම ස්තුතියි. ඊළඟට ගරු සසීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි.
දෙකක්
වෙයි. ඔලාසනරුඩ ගරු මන්ත්‍රීතුමනි, අද අපි කතා කරන්නේ රටක ආර්ථිකයක් වෙනස් කරන්න පුළුවන් ප්‍රධානම යටිතල පහසුකම් හදලා දෙන්න පුළුවන් අමාත්‍යංශයක් ගැන. මට මතකයි 2009 එවකට හිටපු අතිගරු ජනාධිපති වර්තමාන අපේ ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් කියනවා රටක් දියුණු කරන්න ප්‍රධානම කළ යුතු ප්‍රධානම කරුණක් තමයි ගම්වල පාරවල් විදුලිය සහ ජලය ලබා දීම තුලින් කියලා. අපි එදා 2009 පැවතුන ඒ යුද්ධ වාතාවරණය අවසන් කරලා එදා ඒ ඉතුරු වුණ ප්‍රතිපාදන අපි ආයෝජනය කළේ මාර්ග දියුණු කරන්න, විදුලිය ලබා දෙන්න. මේ හැමෝටම අතක ඇති. මම එක පෞද්ගලික උදාහරණයක් අරගෙන මේ ගැන පැහැදිලි කිරීමක් කරන්නම්. 2011 වර්ෂයේ මොන්රාගල දිස්ත්‍රික්කයේ දයට කිරුල වැඩසටහන ක්‍රියාත්මක වුණා. මිලියන 4000ක් වියදම් කරලා අපි මාර්ග කිලෝමීටර 250ක් එදා හැදුවා. මේක එක ප්‍රධාන පාරක් අපි හදපු මාර්ගයක් තමයි මොන්රාගල බුත්තල ඔක්කම්පිටිය මාලිගාවිල දක්වා මාර්ගය. අද බලන්න සන්තෝෂයි, කියන්න සන්තෝෂයි, ඒ මාර්ගයේ දෙපැත්තේ තියෙන ගෙවල් දියුණු වෙලා, නගරයන් ඔක්කම්පිටිය නගරය දියුණු වෙලා, ප්‍රධානම ප්‍රවාහන පහසුකම් ටික දියුණු වීමත් සමගම අවසාන කෙළවරේ මාලිගාවිල ඉන්න ගොවි ජනතාවගේ නිෂ්පාදනයන් ගමට අරගෙන එන්න පුළුවන් වැඩපිළිවෙලක් සකස් වෙලා අද ගමම දියුණු වෙලා. මේ ජනතාවගේ ආර්ථිකය දියුණු කරන්න රජයකට අරග කරන්න මේක කරන්න කියලා ජනතාවට ගිහිල්ලා බලපෑම් කරන්න බෑ. අපිට මතකයි යම් යම් අවස්ථාවන්වලදී විවිධ අවස්ථාවන්වලදී බලෙන් විවිධ ව්‍යාපෘති අපි ගම්මානවල ක්‍රියාත්මක කරා. ඒවා ණය ආධාර හැටියට ගත්ත සමහර මේ ව්‍යාපෘති අසාර්ථක වෙච්ච වෙලාවලුත් අපි දැක්කා. හැබැයි අපේ රටේ ගම්වල ඉන්නවා හොඳ ව්‍යවසායකයන්. මේ ව්‍යවසායකයන් රජයෙන් බලාපොරොත්තු වෙන්නේ නිකන් දෙන ආධාර නෙමෙයි. රජයක් හැටියට මේ ගම්වල ඉන්න ගැමි ව්‍යවසායකයන් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ හැකියාව තුලින් ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් යටිතල පහසුකම් ටික සංවර්ධනය කරන්න. ඒක කෘෂිකර්මාන්තය විතරක් නෙමෙයි විවිධ ශේෂ්ත්‍ර තුලින් දියුණුව කරන්න පුළුවන් ප්‍රධානම මූලිකම ඒ යටිතල පහසුකම් ටික සංවර්ධනය කරලා ලබා දීම තමයි ඔවුන් බලන්නේ. මේ මූලික පහසුකම් ටික පාරවල් ටික වතුර ටික ලයිට් ටික ලැබලා දුන්නම ඒ අය ව්‍යවසායකයන් හැටියට හොඳ ව්‍යාපාරිකයන් හැටියට ගොඩනැගෙන අවස්ථාවන් ගණනාවක් අපි දැකලා තියෙනවා, අපි අත්විඳලා තියෙනවා. ඒ වගේම තමයි මේ මං හිතන්නේ මගේ මේ කතාව සනාථ කරන්න මට තවත් එක උදාහරණයක් ගන්න. මොනරාගල මගේ දිස්ත්‍රික්කයේ නිසා මම මේ උදාහරණ ගන්නේ. මොනරාගල සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රධාන මාර්ගය අපි කාපට් කරා. අපි කොටියාගල දක්වා මාර්ගය කාපට් කරන්න බලාපොරොත්තු වෙන් හිටියා. හැබැයි පහුගිය අවුරුදු පහේම යහපාලන ආණ්ඩුවට මේක කාපට් කරන්න බැරි වුණා. නමුත්
දැන් ආයෙත් විනාඩි දෙකක්
වැඩ කටයුතු අපි අවසා අපි අවසාන කරන්න දැන් බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ අවසාන වෙනකොට අපි එදා ඒ ඒ මාර්ග දියුණු කිරීම කාපට් කරලා හදපු එකෙන් ගොවියාගේ නිෂ්පාදන අපේ ගොවි ජනතාවගේ නිෂ්පාදනය නගරයට අරගෙන එන්න පහසු ක්‍රමවේදයක් හැදුණා එදා කුලියට ට්‍රැක්ටරයක් අරගෙන අමාරුවෙන් නගරයට ඇවිල්ලා නගරයට අරගෙන ඇවිල්ලා මේ ගේන තමන්ගේ නිෂ්පාදන විකුර ගන්න බැරි වුණොත් එහෙම ඒකේ අවදානමකුත් තියෙනවා හැබැයි අද ඒක එහෙම නෙමෙයි මේ මාර්ග පහසුකම් සංවර්ධනය වීම තුලින් කාපට් කිරීම තුලින් අද එළවලු පළතුරු ටික ආද නගරයට අරගෙන එන වෙලම වෙළඳ ඒ මිලදී ගන්න කෙලින්ම කොළඹට සහ අනිකුත් වෙළඳ පොළවලට අරගෙන යන්න අද ඒ අය නගරය තමන්ගේ ගෙදර ළඟටම ගොවියාගේ කුඹුර ළඟටම එන අවස්ථාවන් අපි අද වෙනකොට දැකලා තියෙනවා ඉතින් මම මහා මාර්ග අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමන් ඇතුළු ඒ සියලු නිලධාරිතුමන්ලාට ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම මේ මම ගමක් නියෝජනය කරන මොනරාගල් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට විශේෂයෙන්ම කිව යුතුයි මේ කාපට් ගම්වල පාරවල් කාපට් කිරීමේ ලක්ෂ්‍ය වැඩසටහන මහා පිනක් මොකද ජනතාව හැමදාම දුක් විඳා මාර්ග පහසුකම් නොමැතිව ඉතින් ඒ අද අපි විශාල ප්‍රමාණයක් මොනරාගල් දිස්ත්‍රික්කයේ අපි විශාල ප්‍රමාණයක් අද වෙනකොට පාරවල් කාපට් කරනවා ප්‍රවාහන අමාත්‍යාංශයත් අද තීරණ නිසා මම මේ ගැන යමක් කිව යුතුයි මම ඌව පළාතේ හිටපු ප්‍රවාහන අමාත්‍යවරයා විශේෂ අමාත්‍යවරයා හැටියට දැකපු දෙයක් තමයි විශේෂයෙන්ම මේ ප්‍රවාහන අධිකාරිය පාලනය කිරීමේදී විනයක් හා ක්‍රමානුකූල ක්‍රමවේදයක් තුලින් මේ ප්‍රවාහන කටයුතු සිද්ධ විය යුතුයි කියලා මම යෝජනා කරනවා මොකද මාර්ග බලපත්‍ර ලබා දීමේ ඉඳලා ඒ විනය පරිපාලනයේ විනය ආරක්ෂා කරන්න ඕනේ නිසා මම අපේ ප්‍රවාහන අමාත්‍යතුමාට යෝජනාවක් කරනවා විශේෂයෙන්ම සියලුම පළාත්වල ප්‍රවාහන අධිකාරීන් වලට බලපාන ලෙසට ක්‍රමානුකූල විද්‍යාත්මක වැඩපිළිවෙලක් සකස් කරලා ඒක ක්‍රියාත්මක කරොත් ලංගමයට වගේම පෞද්ගලික බස් රථවලටත් මේ වාසිය අත්පත් කරගන්න පුළුවන් වේ. මේ වගේම
තමයි
විශේෂයෙන්ම කිව යුතුයි දුම්රිය මම දුම්රිය ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා අපි ලෑස්ති ආර්ථික මධ්‍යස්ථාන සහ වෙළඳ පොළ සම්බන්ධ කරන්න එළවලු පළතුරු ටික කොළඹට අරගෙන යන්න ක්‍රමවේදයක් සමහර වෙලා දුම්රිය පොළ අසල සීතාගාරයක් හදන්න දුම්රියේම සීතාගාර පෙට්ටියක් සවි කරලා ක්‍රමවේදයක් සකස් කරන්න අපි යෝජනාවක් දැන් වෙනකොටත් හදනවා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒ යෝජනාව ඔබතුමාට දීලා ක්‍රියාත්මක කරන්න අපේ ගොවියාට නිෂ්පාදනයට නිසි මිලක් ලබා ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා මම අවසාන වශයෙන් මන අවබෝධයකින් යුතුව මේ රට බාරගත් අතිගරු ජනාධිපතිතුමන්ටත් පරිණත අධ්‍යක්ෂීම් බහුල අපේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාටත් මේ විෂය අධ්‍යක්ෂීම් තියෙන වැඩ කරන්න පුළුවන් අමාත්‍යවරුන්ට ලබලා දීලා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල සාර්ථක කරගන්න
අපි
හදවතින්ම සුබපතමින්
ගරු අමාත්‍යමා බොහොම ස්තුතියි ගරු හරණී අමරසූරිය මැතිමියා ප්‍රතිමියට විනාඩි 14ක කාලයක් තියෙනවා
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා ප්‍රවාහන හා මේ මාතෘකාව පිළිබඳ කතා කරනකොට මම කැමති මේ සභාවේ අවධානය ඇත්තටම විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවා කියන මාතෘකාවට අවධානය ටිකක් ලබා ගන්න. අපි දන්නවා ඇත්තටම ලෝකේ දියුණු රටවල් මේ වෙනකොට වැඩි අවධානය යොමු කරමින් ඉන්නේ පොදු ප්‍රවාහන සේවාව දියුණු කිරීම සඳහා. මේක පාරිසරිකව ගත්තත් ඉතාමත්ම වැදගත් සහ පාරිසරිකව වැඩිය යෝග්‍ය වෙන්නේ පෞද්ගලික ප්‍රවාහන සේවාව වෙනුවට පොදු ප්‍රවාහන සේවාව වෙනුවෙන් ප්‍රතිපාදන යොදවන එක කියන එක දැන් ගෝලීය වශයෙන් පිළිගත් මූලධර්මයක්. නමුත් අවාසනාවකට අපිට පේන්නේ නැහැ මෙම අයවැය තුළ පොදු ප්‍රවාහන සේවාව දියුණු කිරීමේ ලොකු අවධානයක් ගිහිල්ලා කියන එක මෙම යෝජනාවලින් අපිට වැඩිය පේන්න දෙයක් පේන්නේ නැහැ. පාරිසරිකව පමණක් නෙවෙයි ඇත්තටම අපි දන්නවා මේ රටේ ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් ඇත්තටම මේ පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහන සේවාව. නමුත් ඒ පොදු ප්‍රවාහනය තුළ ප්‍රශ්න රාශියක් මේ වෙනකොට පැන නැගිලා තියෙනවා. උදාහරණයක් හැටියට ඉතාමත්ම සීමිත පහසුකම් මේ ප්‍රවාහන සේවාවෙන් තියෙන්නේ විශේෂයෙන්ම පෞද්ගලික ප්‍රවාහන සේවයන් ලාභය තකා ඔවුන්ගේ ධාවනය සිදු කරන නිසා ඔවුන් සියලු මාර්ගවල ඔවුන්ගේ ප්‍රවාහන සේවාවන් යොදවන්නේත් නැහැ. දවස පුරා ඔවුන්ගේ සේවාවන් පාවිච්චි යොදවන්නේත් නැහැ. සාමාන්‍යයෙන් බස් ගත්තත් පෞද්ගලික බස් ගත්තත් උදේ සහ හවස සීමිත වේලාවන් වලට යෙදෙව්වට දවස පුරා ඔවුන්ගේ සේවාවන් එහෙම දකින්න නැහැ. සහ ප්‍රධාන මාර්ගවල සහ ප්‍රධාන නගරවල මේ සේවාවන් තිබ්බට ටිකක් ග්‍රාමීය ප්‍රදේශවල කොළඹ වුණත් ප්‍රධාන නගරවලින් චුට්ටක් එහාට ගියාම මේ ප්‍රවාහන සේවාවන් අවශ්‍ය තරමට නැති බව අපි හොඳටම දන්නවා. කෝච්චි දුවන්නේ උදේ හවස විතරයි. දවල් කාලය තුල අතරමැද කාලේ කෝච්චි සේවාවන් දුම්රිය සේවාවන් ඇත්තටම මහජනතාවට පාවිච්චි කරන්න විදිහේ සේවාවක් ඇත්තටම නැහැ. ටයිම් ටේබල් අනුව වැඩ කරන්නේත් නැහැ. විශේෂයෙන්ම පෞද්ගලික බස් ඔවුන්ගේ මගීන් වැඩිපුර ගන්න අවශ්‍යතාවය නිසා ඔවුන් ලාභය තකා වැඩ කරන නිසා ඔවුන් ඒක අපි දන්නවර කොට කොට යන්නේ. සාමාන්‍යයෙන් විනාඩි 20කින් 25කින් යන්න පුළුවන් ගමන් සෑහෙන දික් වෙනවා, පරක් වෙනවා. මොකෝ ඒගොල්ලෝ අර මගීන් එනකම් බලන් ඉන්න නිසා. ඉතින් විශාල අපහසුතාවයට ජනතාව මේ අනුව පත් වෙනවා. ඉතින් අපි දන්නවා ළංගම සේවාව හොඳට වැඩ කරපු කාලේ එවැනි ප්‍රශ්න අපිට තිබ්බේ නැහැ. මේක කෝවිඩ් වසංගතයත් එක්ක තවත් තීව්‍ර වුණා. අපි දන්නවා ඒ ලාභතකා මේ බස් යොදවන නිසා ඇත්තටම පෞද්ගලික සේවා පෞද්ගලික බස් රථ හිමියන් ඔවුන්ගේ බස් පාරට දැම්මේ නැහැ. සම්පූර්ණයෙන්ම වගේ රජයේ බස් ළංගම මත තමයි ඒ වෙලාවේ යැපෙන්න සිද්ධ වුණේ. මේක අපි දන්න ඒ නිසාම තමයි පොදු ප්‍රවාහන සේවය ගැන විශේෂ අවධානයක් ජනතාව පැත්තෙන් හිතුවොත් සහ පරිසරය පැත්තෙන් හිතුවොත් වැඩි අවධානය අනිවාර්යයෙන්ම පොදු ප්‍රවාහන සේවය වෙත යෙදවිය යුතුයි කියන එක අපි පිළිගන්න වෙනවා. නමුත් එවැනි යෝජනා මෙම අයවැය අපිට දකින්නට ලැබෙනවා අඩුයි. ඒක ගැන නැවත සිතා බැලිය යුතුයි. ඒ නිසා මේ පොදු ප්‍රවාහන සේවාවේ තියෙන ප්‍රශ්න නිසාම සිද්ධ වෙන්නේ අපි මිනිස්සුන්ට බල කරනවා ඔවුන්ගේ පෞද්ගලික විසඳුම් හොයන්න කියලා ඒ ප්‍රවාහන සේවාව සඳහා. දැන් ඒ නිසා අපි දන්නවා අපේ පාරවල් ගොඩක් වාහන තදබදය ඇවිල්ලා තියෙන ප්‍රධාන හේතුව පෞද්ගලික වාහන සහ පෞද්ගලික වාහන දරා ගන්න බැරි අයට බොහෝ වෙලාවට ඉස්කෝලේ ළමයින්ට සහ කාර්යාලවල වැඩ කරන අය ස්කූල් වෑන් සහ ඔෆිස් වෑන් හරහා තමයි ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු කරගන්නේ. දැන් ඉස්කෝලේ ළමුන් සහ කාර්යාලවල විශේෂයෙන්ම සේවය කරන ස්ත්‍රීන් ඔවුන්ගේ මුළු ජීවිතේම තීරණය වෙන්නේ මේ ඔෆිස් වෑන් වල ටයිම් ටේබල් අනුව. ඒ කියන්නේ හරිය ඒක පිළිබඳ ඔවුන්ගේ තියෙන ඔවුන් මානසික වේක ගැන හිතන්නම වෙන නිසා සමහර වෙලාවට ඒගොල්ලොන්ගේ වැඩ කටයුතු කිරීමේදී වුණත් ඔවුන්ගේ වැඩි අවධානය යන්නේ ඔවුන්ගේ ප්‍රවාහන ගැටලු කොහොමද විසඳිය හැක්කේ කියන එක. බස්වල යන අයට වුණත් විශාල ප්‍රශ්න තියෙනවා. ඒ පිළිබඳ තියෙන ඒගොල්ලොන්ගේ මානසික යොමුවත් මානසිකවත් ඒක ගැන කරදර වෙන්න සිද්ධ වෙන නිසා ඔවුන්ගේ කාර්යක්ෂමතාවයටත් මේක අනිවාර්යයෙන්ම බලපානවා. මට මතකයි අපි ඉස්කෝලේ යන කාලවල ළංගම බස් ඉතාමත්ම හොඳින් වැඩ කරා. ඒ බස්වල තිබ්බේ එකම කොන්දොස්තර එකම ඩ්‍රයිවර්. ඒගොල්ලෝ ඒ ළමයින්වත් හඳුනනවා, ළමයින් ඉන්න තැන ගැනත් හඳුනනවා. ඔවුන් ඒ ළමයින් ගැන ඉතාමත් ආරක්ෂිතව බැලුවා. ඒක ඉතාමත්ම සාර්ථකව කෙරුණු සේවාවක්. නමුත් එවැනි දේවල් අපි දකින්නේ අද. මෙම ප්‍රවාහනය පිළිබඳ පොදු ප්‍රවාහනය පිළිබඳ තියෙන ගැටලු නිසා ඇත්තටම සිද්ධ වෙන්නේ එක පැත්තකින් කාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නත් එනවා, අනිත් එක නිදහසත් සීමා වෙනවා. අපේ ගමන් බිමන් යෑමේ හැකියාව අපේ කොච්චරක් අපිට එහාට මෙහාට යන්න පුළුවන්ද කියන විදිය අවශ්‍ය විදියට අපේ ගමනාගමනය සාදා ගැනීමේ තියෙන නිදහස විශේෂයෙන් බලපානවා මේ වගේ කාරණාවලදී. අර උදාහරණයක් ඇටියට ග්‍රාමීය පැතිවලට ගියාම හවස් වරුව වෙනකොට බස් නැහැ, වාහන නැහැ. පෞද්ගලික මොකක් හරි වාහනයක් තිබ්බේ නැත්නම් හදිසි අවස්ථාවක වුණත් ඔවුන්ට එහාට මෙහාට යන්න විශාල අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා, විශාල වියදම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් වාහන තදබදයත් මේ වෙනකොට ලොකු ප්‍රශ්නයක් අපේ රටේ. එවැනි ප්‍රශ්නයකට තියෙන එකම උත්තරය තව හයිවේ හදන්නත් තව පාරවල් හදන්නත් විතරක් නෙවෙයි. පොදු ප්‍රවාහන සේවාව දියුණු වෙනවා කියන්නේ පෞද්ගලික වාහන මත යැපෙන එක අඩුවීම ඒක තුළින් වාහන තදබදයක් පාලනය කරන්න පුළුවන් යම් තාක් දුරකට. නමුත් මේ පොදු ප්‍රවාහන සේවය ගැන නොසැලකීම නිසා අනිවාර්යයෙන්ම මිනිස්සුන්ව තල්ලු කරන්නේ යම් කිසි විදියකට මොකක් හරි විදියකට පෞද්ගලික වාහනවලින් තමන්ගේ ප්‍රවාහන ගැටලු විසඳීම. මේක හොඳ දෙයක් නෙවෙයි. මේක නෙවෙයි විය යුත්තේ රටක් දියුණු වෙනකොට පෞද්ගලික ප්‍රවාහන පැත්ත අඩු වෙලා මහජන ප්‍රවාහන පහසුකම් තමයි දියුණු විය යුත්තේ. අනිත් එක මට මේ මතු කරන්න ඕන දේ, විශේෂ කණ්ඩායම් ගත්තමත් අපේ පොදු ප්‍රවාහන සේවයේ කිසිම සැලකිල්ලක් ලැබෙන්නේ නැහැ. මම පාසල් ළමුන් ගැන දැනුත් සඳහන් කරා. ඒ වගේම ස්ත්‍රීන් මේ පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරනකොට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙනවා. ළඟදී ඇති නිකුත් කර වාර්තාවක් අනුව මෙම ප්‍රවාහන සේවාවන් පාවිච්චි කරන ස්ත්‍රීන් අතරින් 80%ක් පමණ ලිංගික අතවරවලට ලක් වෙනවා. ස්ත්‍රීන් සහ සමරිසි ප්‍රජාවේ අය ගොඩක් වෙලාවට අතවරවලට මුහුණ දෙනවා කියන එක හොඳින් දන්න දෙයක්. ඒක දැන් නිකන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා ඒකට විරෝධතාවයක් දක්වන්නේ නැති තැනකට ඇවිල්ලා ළඟ ඉන්න එක්කෙනෙක් වුණත් ඒක ගණන් ගන්නෑ, කිසිම උදව් උපකාරයක් කරන්නේ නැහැ. මේකෙන් විශාල අපහසුතාවයකට පත් වෙනවා. වැඩිහිටිය අය කොහොමද එහාට මෙහාට යන්නේ? පොදු ප්‍රවාහන සේවාවන් පාවිච්චි කරන්නම බෑ. කෝච්චියකට නගින්න බෑ. වයසක අයට කෝච්චියකට නගින්න එවැනි පහසුකම් ඇත්තෙම නැහැ. අපේ වෙන රටවල් වල ඒගොල්ලන්ට එහෙම විශේෂ මොනවහරි පහසුකම් තියෙනවා. නමුත් ඒ පහසුකම් අපේ රටේ නැහැ. විශේෂ අවශ්‍යතා තියෙන අයට කොහොමද පොදු ප්‍රවාහන සේවාවක් පාවිච්චි කරන්නේ? එවැනි තත්වයක් නැතිකොට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ ඔවුන් එක්ක ඒගොල්ලොන්ගේ නිදහස සීමා වෙනවා. එහෙම නැත්නම් පෞද්ගලිකව විසඳුම් හොයාගන්න වෙනවා. මේක ඉතාමත්ම අසාධාරණයි. රජයක් හැටියට අපිට වගකීමක් තියෙනවා පොදු ප්‍රවාහනයේ සියලුම ජන කොටස් වලට, සියලුම ප්‍රජාවන් වලට කිසිම සීමාවක් නැතුව පාවිච්චි කිරීමට සැලසුම් කරන එක රජයක වගකීමක්. නමුත් එවැනි විශේෂ කණ්ඩායම් වලට මහජන එවැනි කොටස් වලට කොහොමද පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරන්නේ කියන එක ගැන විශාල ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන්ට ඒක ඇත්තටම පාවිච්චි කරන්න බෑ. මට තවත් කාරණාවක් මතු කරන්න තියෙනවා, විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව පිළිබඳව. අපි දන්නවා දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය සේවාව කියන එක ඉතාමත්ම වැදගත් දෙයක් අපේ රටේ. නමුත් ඒකේ විශාල අර්බුද රාශියක් මේ වෙනකොට තියෙනවා. ප්‍රතිපාදනත් නැහැ සහ අලාභ රාශියක් මත දරමින් තමයි ඔවුන්ගේ සේවාව සිද්ධ වෙන්නේ. අවුරුදු ගානකින් නිසි අවධානයක් ගිය නැති ක්ෂේත්‍රයක් තමයි දුම්රිය සේවාව. දැන් සෞභාග්‍ය දැක්මේ ඇතුළත් වෙලා තියෙන එක ප්‍රතිපත්තියක් අනුව මගී ප්‍රවාහනයට අමතරව භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය සේවාව ප්‍රවර්ධනය කරන්න කියන යෝජනාව සෞභාග්‍ය දැක්මේ තියෙනවා. මේක හොඳ දෙයක්. මොකෝ මේක තුලින් දුම්රිය සේවා දුම්රිය දෙපාර්තමේන්තුවට යම් කිසි විදියට මුදලක් ලබාගෙන ඔවුන්ගේ සේවාවන් තව දියුණු කිරීමට අවස්ථාවක් මේක තුලින් ලබා ගන්න පුළුවන්. හැබැයි ඇත්තටම මම අවසන් කරන්න මෙතන මන්ත්‍රීතුමා, මේ මොකද ඇත්තටම සිද්ධ වෙන්නේ? දැන් වැලි ප්‍රවාහනය කිරීමට පෞද්ගලික සමාගමට ඉඩ දීලා තිබ්බට ඒ විශේෂ භාණ්ඩ ප්‍රවාහනයට සම්මත මිල රුපියල් 925යි කිලෝමීටරයකට. දැනට ඒක සිද්ධ වෙන්නේ එරාවූර් සිට කොළඹට මේ වැලි ගේන එක. නමුත් ඒ කිලෝමීටර් යන්න එන්නයි 680ක් තිබ්බට අය කරන්නේ කිලෝමීටර් 340කට පමණයි. ඒ නිසා මේ වෙන එක ගමනකින් දුම්රිය දෙපාර්තමේන්තුව 157,250ක පාඩුවක් එක ගමනකින් මේ වෙනකොට ඒ පාඩුව ලබනවා. ඒක මාසෙකට ගමන් 10ක් 20ක් අවම වශයෙන් යන්න පුළුවන්. එතකොට මිලියන එකහමාරක විතර පාඩුවක් මේ වෙනකොට ලබනවා. ඒක මම හිතන්නේ අපරාධයක්. ඒක දෙපාර්තමේන්තුවට යා යුතු මුදලක්. අවසාන වශයෙන් මට කියන්න තියෙන තව එක කාරණයක්. ලංගම සේවාව අපි දන්නවා කොවිඩ් කාලය තුල කොච්චර වැදගත් වුණාද කියලා. නමුත් කොවිඩ් නමුත් ඒ සේවකයන්ට ඒ ආරක්ෂාව සඳහා ලැබිය යුතු PPE හෝ මාස්ක් හෝ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඒගොල්ලන්ට අත් හොදන්නවත් එවැනි පහසුකම්වත් සීමිත සහිතව තියෙන්නේ. ඔවුන් ලොකු අවධානමකින් මේ ඔවුන්ගේ සේවාව කරන්නේ. ඒක ගැනත් ඔබේ අවධානය යා යුතුයි. මොකෝ මේ ඒ සේවාව ඒක අත්‍යවශ්‍ය සේවාවක් හැටියට හඳුන්වනවා නම් ඒ සේවකයන් බලා ගැනීමත් අපේ වගකීම. ඒ වගේම 2018 ලංගම සේවාවේ ලංගම සේවකයන්ගේ වැටුප් විෂමතා පිළිබඳ එකඟතාවයක් එතකොට හිටපු ඇමතිවරයා ඉදිරිපත් කළා තියෙනවා. ඒක විශාල අරගල හරහා තමයි එම වැටුප් විෂමතාවයට විසඳුම ලබාගෙන තියෙන්නේ. නමුත් අද වෙනකොටත් එම වැටුප් විෂමතාවය එසේම පවතිනවා. ඒක වෙනුවෙන් කිසිම මැදිහත් වීමක් මෙම අයවැයෙන් අපිට පේන්නේ නැහැ. ඒක පිළිබඳ කිසි උත් ඒ පිළිබඳත් මේක අත්‍යවශ්‍ය සේවාවක්. මේ විශේෂයෙන්ම මේ කාලේ විශාල සේවාවක් මේ නිලධාරීන් සහ සේවකයන් විසින් සිද්ධ වෙනවා. ඔවුන්ගේ මේ වැටුප් විෂමතාවය වෙනුවෙනුත් ඇමතිතුමා මැදිහත් වෙනවා කියන එක අපි බලාපොරොත්තු වෙනවා. එම නිසා අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ පොදු ජනතාව අමතක කළා, මහ ජනතාව අමතක කළා ප්‍රවාහන සේවයක් හදන එක බරපතල වැරැද්දක්. පෞද්ගලික විසඳුම් හොයන්න නෙවෙයි පොදු ප්‍රවාහන සේවයක් තියෙන්න ඕනේ. පොදු ප්‍රවාහනයක් කියන්නේ මහජනයාට පහසු වෙන විදියට භාවිතා කළ හැකි සේවාවක් විය යුතුයි. බොහොමත්ම ස්තුතියි මේ කාලය
ලබා දීමට. ස්තුතියි ගරුමන්තුමිය. මෙලකට ලලිත් එල්ලාවල මැතිතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනයේ මන්ත්‍රමණි, මම ඇත්තටම සතුටු වෙනවා රට වෙනුවෙන් ඒ වගේම පොළොවේ පය ගහලා ගමේ දුප්පතා ගැන බලන නායකයෙක් අධිකාරී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙත් ඒ වගේම අපේ යුද්ධය අවසන් කරලා රටට අභේදානිය දුන්න අපේ නායක වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අගමැතිකමෙන් යුතුව ඒ වගේම තමයි මේ මහමාර්ග අමාත්‍යංශයේ ගරු අපේ අමාත්‍යතුමා ජොන්ස්ටන් ඇමතුමා වගේ ඒ වගේම රාජ්‍ය ඇමති හැටියට කටයුතු කරන නිමල් ලංසා ඇමතුමත් ඒ වගේම ප්‍රවාහන අමාත්‍යංශයේ අපේ අමාත්‍යවරයාත් රාජ්‍ය අමාත්‍යවරයාත් වගේ දක්ෂ ඇමතිවරුන් ඉන්න තුනින් දෙකේ බහුතරයක් යුතු ආණ්ඩුවක ඉඳගෙන කතා කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕන අද අපිට අපි ගමට පොරොන්දු වෙච්ච අද අපි මහමාර්ග අමාත්‍යංශයට දෙ කරනවා. අද කිලෝමීටර් ලක්ෂයේ වැඩපිළිවෙල අද සෑම ආසනයකම අද ක්‍රියාත්මක වෙනවා. අද ක්‍රියාත්මක වෙලා අද සමහර පාරවල් අද වැඩ අවසන් කළා. අද ඉතාමත් හොඳ සුන්දර පාරවල් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මම හිතනවා අපේ රජයේ වැඩපිළිවෙල තමයි හැම වසරකම අපිට පුළුවන් වුණා නම් එක ආසනයක එක මැතිවරණ කොට්ටාසක අපි කිලෝමීටර් 100 ගානේ අපිට දෙන්න පුළුවන් වුණා නම් මම හිතනවා අපේ කාලේ අවසන් වෙනකොට අර විපක්ෂයේ අපිට චෝදනා කරන ඒ පාරවල් පද්ධතිය අපිට හදලා අවසන් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම මම මතක් කරන්න ඕන ඒ වගේම මේ එක්සත් ජාතික පක්ෂයට අද දූෂණයේ වංචාව මේවා ගැන කතා කරන්න කිසිදු අයිතියක් නැහැ. අපිට මතකයි ඒ කාලේ අපේ පක්ෂයේ නිර්මාතු බැසිල් රාජපක්ෂ මැතිතුමා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ බාර ගන්නකොට එතුමා බාර අරගෙන ලංකාවේ බැහැව කාපට් මැෂින් පහක් ඉදිකළා මේ පාරවල් පද්ධතිය කාපට් කිරීම සඳහා. ඒකේ මතකයි අපිට ගල්පහත හැදුවා ඒක මැෂින් එක ගල්පහත බණ්ඩාර මහාසනේ මිලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ. මේක හැදුවා මේකේ මම දැකපු දේ තමයි මේකේ ගරු මන්තුමනි මේකේ මගිතේ පැයකට ටොන් 300ක් පමණ නිෂ්පාදනය කරා.
ගරු මන්තුමා ඔබතුමාට තව විනාඩි 2ක කාලයක්
තියෙනවා. ඒ වගේම තමයි මෙතන ගල්කෂර එකක් තිබුණා මේකේ ටොන් 60ක් පමණ නිෂ්පාදනය කළා. හැබැයි මේ ගල්කෂර එක හයි කළා මගිතේ එක ගල් කිව්බ එකක් කැඩුවේ නැහැ. මේවා ඔක්කොම මේ අපිට මතකයි මේක අයිති වෙලා තිබුණේ ඉංජිනේරු සංස්ථාවට. එතකොට අපේ විපක්ෂ නායකතුමාගේ කාලේ මේක යකඩවලට ගලවගෙන ගියා. අපිට දැන් ආරංචි මේක තාමත් තියෙනවලු යකඩවලට ගලවගෙන ගිහිල්ලා පෑලියගොඩ ඉංජිනේරු සංස්ථාවතයිට ඉඩමක පැත්තකට දාලා තියෙනවලු මේවා යකඩවලට ගලවගෙන ගිහිල්ලා. අද විපක්ෂ නායකතුමා මම කනගාටු වෙන්න එකම දෙයයි අපේ රටේ දුර්වලම විපක්ෂයේ තීන වේලාවක මේ පාර්ලිමේන්තුවට එන්න ලැබීම පිළිබඳව. ඒ වගේම මේගොල්ලෝ දූෂණේ වංචාව ගැන කතා කරනවා මුදල් නාස්තිය ගැන. ඒ වගේම අපිට මතකයි මේ රටේ බැඳුම් කර මංකොල්ලේ වුණා. බැඳුම් කර මංකොල්ලේ මේ ඒ කාලේ මේවා බැලුවාම බිලියන 280ක පාඩුවක් මේ රටට සිද්ධ කරලා තිබුණා මේ බැඳුම් කර මංකොල්ලේ නිසා එක්සත් ජාතිපක්ෂයේ රාජ්‍ය විසින්. ඒ වෙලාවේ අපිට මතකයි මේකේ බැංකු පොලි අනුපාතය 3%කින් පමණ එකවර ඉහළ ගියා. මේකේ මේ රුපියල බාල්දු වීම නිසා ගරු මන්තුමනි මේ පාඩුව වසන්න යහපාලන රජය බදු 100%කින් වැඩි කළා. වැඩි කරපු මේ වැඩි කළා ජනතාව අර කබලෙන් ලිපට වැටුණ දේ තමයි උනේ. මේකත් එක්ක
කාලේ අවසානයි.
මේකේ දූෂණ වංචා ගැන කතා කරන්න ගියොත් කරු මන්තුමනි අපිට කාලේ මදි. අපිට විනාඩි 5යි දීලා තියෙන්නේ. ඒකේ ඉඳා මම පැහැදිලිව කියනවා මේ රටේ වැඩිම දූෂණේ වංචාව කරපු විපක්ෂයක් තමයි අද තියෙන්නේ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට කියන්න ඕන මේගොල්ලන්ට ආර්ථිකය ගැන කතා කරන්න කිසිම අයිතියක් නැහැ. මේගොල්ලෝ තමයි අපේ බස් ටික ගිනි තියලා රටේ ට්‍රාන්ස්ෆෝම කඩලා මේ සියලුම ආර්ථික භාගයට භාගයක් මේක විනාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා අද විපක්ෂයේ ඉන්න එක්සත් ජාතිපක්ෂයේ ඒ සමගි බලවේගයටවත් ඒ වගේම ජනතා විමුක්තිවන්ට මේ ආර්ථිකයේ මේ වැටීම පිළිබඳව මේ රටේ දූෂණේ වංචාව පිළිබඳව කතා කරන්න අයිතියක් නැහැ කියන එක මතක් කරමින් අපි පැහැදිලිව මතක් කරනවා. අපි අධිකාර ජනාධිපතිවගේ ප්‍රධානත්වයෙන් අපි නායකත්වයෙන් මේ රට නැවතත් ගොඩ ගන්නවා කියන එක මතක් කරමින් මන් කියන වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. දිවා ආහාරය සඳහා සභාවේ කටයුතු පස්වරු එක දක්වා අත්විටනවා.